Honorable Sanjeev Edirimanna, you have 15 minutes.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. විමල් වීරවංශ හිටපු ඇමතිවරයා කරපු කතාව එකතැනක ඔහු කිව්වා. ඔහුගේ කතාවේ පහුගිය කාලේ දේශපාලන කාරණා රැසකට අපි එකඟ නැතත් ඔහු අද කළ පැහැදිලි කිරීම රැසකට මම පෞද්ගලිකව එකඟයි. ලංකාව ඓතිහාසික වශයෙන් ඉතාම දියුණු වෛද්‍ය ක්‍රමයක් පාවිච්චි කළ රටක්. 980 ගණන්වල පොළොන්නරුවේ ආලාහන පිරිවෙනාශ්‍රිතව කරන විමර්ශනයේදී අනාවරණය වන උපකරණ කට්ටලේ කීපයක් තමයි ඔහු ඒ කතා කළේ. ඒ පිළිබඳව මට මතක විදියට මේ මහාචාර්ය චරිත හෙරත් මැතිතුමාලගේ විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් අර්ජුන් අලු විහාර වෙන්න ඕන එතුමල්ලා තහවුරු කළා ලංකාව මහා පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ නිර්වින්දනය කොට ශල්‍යකර්ම කළ හැකි තරමේ වෛද්‍ය ක්‍රමයක් භාවිතා කළ රටක් කියලා. අර කුටියින් නූතන දොස්තර මහතුරු අමනාප වෙන එකක් නෑ. අපි එහෙම ඉතිහාසයක් තිබුණු රටක්. කෙහෙලිය රමුක්කැල්ල ගරු ඇමතිතුමා පිළිබඳව මගේ හිතේ තියෙන ප්‍රමුඛ ගෞරවය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට සාහසික කොටි ත්‍රස්තවාදයෙන් බේරගන්න වෙලාවේ ඒ පිළිබඳව මේ රටට ලෝකයට රාජ්‍ය ආරක්ෂක තොරතුරු ප්‍රකාශක විදිහට මේ රටට සාමය දිනා ගැනීමේ මෙහෙයුම ඇතුළේ කෙහෙලි රමුක්කැල්ල අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ මනුස්සෙක්. මං ඒ පිළිබඳව ඇමතිතුමාට එදා ඉඳලම ගරු කරන ඔහු ඒ බව පෞද්ගලිකව දන්නවා. ඒ නිසාමයි මම කියන්නේ එවැනි දේශපාලන පෞරුෂයක් මත මෙවැනි අමුතු චෝදනාමුසු සංවාදයකට අපිට යන්න සිදුවීම පිළිබඳව තියෙන කනගාටුවත් එක්ක මං කතා කරන්නේ. මේ ප්‍රශ්නය පිළිබඳව මගේ විග්‍රහය මෙන්න මේකයි. ගරු ඇමතිතුමාව පෙරේදා අමාත්‍යංශයේද මුණගැහිච්ච වෙලාවේ මං ඇමතිතුමාට කිව්වා, ඇමතිතුමනි මේ ප්‍රශ්නයට ඔබ වැරදිකාරයෙක් නොවන බව මම දන්නවසා මං ඒක කියනවා. හැබැයි මේ රටේ ඖෂධ වෙළඳපළ සම්බන්ධ ක්‍රියාවලිය මෙහෙයුම පරම පිවිතුරු එකක් නෙවෙයි කියලා නම් මම කියනවා කියලා. ඒක තමයි මට මූලිකවම අද මෙතනදී කියන්න තියෙන අදහස. දැන් මේ විපක්ෂ ඉදිරිපත් කරන මේ විශ්වාසභංග යෝජනාවේදී කරු සභාපතිතුමනි කියන්න උත්සාහ කරන චෝදනාව තමයි සෞඛ්‍ය ඇමති කෙහෙලිය රමුක්වැල්ල බාල බේද් ගෙනල්ලා මිනිස්සු මරනවා. මෙන්න එළියේ විපක්ෂයේ හදපු අද්භූත ස්ලෝගන් එක. දැන් අපේ ප්‍රශ්න කිරීම තමයි ඖෂධ ලියාපදිංචිය, නිෂ්පාදන ආයතන ලියාපදිංචිය, ආනයනකරුවන් ලියාපදිංචිය, ටෙන්ඩර් කැඳවීම, විවෘත කිරීම, ටෙන්ඩර් ප්‍රදානය කිරීම, ඖෂධ ගෙන්වීම, ගබඩා කිරීම, බෙදාහැරීම, රෝහල් හරහා රෝගියාට නිකුත් කිරීම කියන සමස්ත ක්‍රියාවලියේ කෙහෙලිය රමුක්කැල්ල ඉන්නේ කොතනද? මෙන්න මේ ක්‍රියාවලිය අවිධිමත් කිරීම වෙනුවෙන් විෂයභාර ඇමතිවරයා අහවල් මැදිහත් වීම කළා කියලා ඔප්පු කළ දවසට අර මහින්දානන්ද අලුත්ගමගේ කිව්ව දෙයමයි මට කියන්න තියෙන්නේ. විපක්ෂයේ මේක මතු කරන්න ඉස්සලා ආණ්ඩු පක්ෂයේ අපි ඒ ප්‍රශ්නේ මතු කරන්න සූදානම්. ඒ නිසා මේ ඇත්ත ප්‍රශ්නය මගහැරලා ඇත්ත ප්‍රශ්නය යටපත් කරන ආකාරයේ පැහැදිලි කිරීමක් තමයි මේ විශ්වාසභංග යෝජනාවේ මූලික ඉදිරිපත් කිරීම තුළම තියෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ නූතන වෛද්‍ය විද්‍යා විසින් විෂයානුබද්ධව පැහැදිලි කරන මේ ඇලර්ජික් රියක්ෂන් කියන කාරණාව පිළිබඳව මතු කළ ඉතාම විකෘති අදහස්. ගරු සභාපතිතුමනි, නූතන වෛද්‍ය විද්‍යාව මොන තරම් දියුණු වුණත් අසාත්මිකතාවයේ පිළිබඳව තියෙන සම්භාවිතාව බිඳුව වෙන්නේ නැහැ. මෙන්න මේ සරල විද්‍යාත්මක ඇත්තටවත් මේ විපක්ෂයේ මේ කාරණාවේදී අවංක වුණේ නැහැ. මේ ප්‍රශ්නේ කතා කරන විපක්ෂීන දොස්තර මහතුරුවත් ඒකම මම කියනවා. ඇලර්ජික් රියක්ෂන්ස් පිළිබඳව මොනතරම් විද්‍යාත්මක පැහැදිලි කිරීම කළත් එවැනි සිදුවීමකින් මියගිය තම හිතයිෂියාගේ මරණය පිළිබඳ වේදනාව අවසන් වෙන්නෙත් නැහැ. ඒ කඳුළු වේලෙන්නෙත් නැහැ. හැබැයි ඒ කඳුළු මැද්දෙන් තමන්ගේ දේශපාලනය තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ ලියන්න දරන උත්සාහයට අපි ඉතාම බරපතල ලෙස විරුද්ධයි කියලා මම මේ සභාවේදී අවධාරණය කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ පාර්ලිමේන්තු ලයිබ්‍රේරියන් අරගෙන මම දෙවනුව කියවපු පොත තමයි මේ දෙනගම සිරිවර්ධන ලියපු යුගයේ මිනිසා නැමැති මහාචාර්ය සේනක බිබිලේසූරන්ගේ ජීවිත කතාව පිළිබඳව පොත. මම මේ විවාදයේදී ගරු සභාපතිතුමනි ඇමති කෙහෙලිය රමුක්වැල්ලට කරන යෝජනාව තමයි සර් පුළුවන් නම් සේනක බිබිලේ කෙනෙක් වෙන්න. අර කුටිය ඉන්නවනම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මගේ යෝජනාව තමයි බීජී උත්සාහ කරන්න සේනක බිබිලේ කෙනෙක් වෙන්න. මේ කුටිය ඉන්නවනම් NMR එකේ චයාමන් CEO මම යෝජනා කරනවා උඹලාට වගකීමක් තිබෙනවා මේ සේනක බිබිලේ වැනි ඖෂධ ප්‍රතිපත්තියක් පිළිබඳව පෙනීඳීමක් කරන්න. හැබැයි මේකේ තරම් ලේසි පාසු වැඩක් නෙවෙයි. ගරු සභාපතිතුමනි මට අවසරයි මේ පොතේ එක පිටුවක තියෙන මෙන්න මේ කතාව කියන්න. 1979 දෙසැම්බර් මාසේ සේනක බිබිලේ කළ විදේශ සංචාරයේදී ඔහුට හමුවුණු මිතුරෙකි ස්පාඤ්ඤ ජාතික දොස්තර පීටර් බ්‍රයන්. සේනක ඇංග්ඩෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙස නව තනතුරක් ලබන්නට යන පුවත අසා ඔහු සේනක බිබිලේට මෙහෙම කියනවා. නුඹ දිලිඳු රටවල ජනතාවට සේවය කිරීමට යාම ගැන මා සතුටු වෙනවා. කවදා හරි දවසක උඹගේ මල සිරුර අප්‍රිකාවේ ගංගක පා වෙනවා කියන ආරංචිය ලැබුණොත් මං ඒ ගැන පුදුම වෙන්නේ නැහැ කියලා. සේනක බිබිලේ මහාචාර්යතුමාගේ මිනිය ගානාවේ වෝල්ටා නදියේ පාවුනේ නැති වුණාට ගානා රාජ්‍යයේ අදටත් අබිරහස් මරණයකින් එතුමාගේ ජීවිත කතාව අවසන් වන්නේ. මම මේක කියන්නේ මේ විෂය විධිමත් කරන එක ඒ තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි කියන එක තේරුම් අරගන්න ගමන් මේ නිවැරදි කරන්න මැදිහත් වෙන්න කියලා මම කෙහෙලි රමුක්කැල්ලගරු ඇමතුමාගෙන් ආයාචනාත්මකව ඉල්ලනවා. ගරු සභාපතිතුමනි මීට වසර එකහමාරකට පමණ පෙරාතුව මාත් අපේ පොදුජන පෙරමුණේ පසුබෙල මන්ත්‍රී කණ්ඩායමකුත් NMR එකේ දත්ත පද්ධතිය බිඳවැටීමේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න තොරතුරු හොයන්න ගියා. අද මේ රටේ ඖෂධ වෙළඳපොළ විධිමත් කරන්න කතා කරන එක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේකට වචනකින් උදව්වක් කළේ නැහැ. මම මේ සභාවේ කියනවා ඒවක් අපේ ආණ්ඩුවේ සමහරු පවා අපි ප්‍රශ්න කරන්න ගියා ඇයි උබල හිගියේ කියලා. ගරු සභාපතිතුමනි ඔබට මතකයි. ඒක මහත්යේ කියලා තුනම් මම ඇමතිනම් මම ඒක සංජීව ධර්මාන්නට කරගන්න දෙල පහවදා ඉල්ලාස්සනවා කියලා. මෙන්න යමක් විධිමත් කරන්න දරන උත්සාහය පිළිබඳව ඇතමුන් දකින විදිය. හැබැයි මම ගරු කරනවා එදා රෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මට කතා කරලා කිව්වා සංජීව කවුරු මොනවාකුවත් බය වෙන්න එපා, ඔයාලා දැකපු දේ හෙට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ රටට කියන්න කියලා. හැබැයි මේ රටේ ජනමාධ්‍යවත් මේ රටේ විපක්ෂයවත් මේ රටේ ඖෂධ ජාවාරමක් පිළිබඳව ඊට එරෙහිව හඬ නගන්න උත්සාහ දරන කිසිමිනියෙක් මේ NMR එකේ දත්ත පද්ධතිය බිඳවැටීමේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරන්න මැදිහත් වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නය විධිමත් කිරීම වෙනුවෙන් මේ රටේ මුළු ලෝකෙම තියෙන ග්ලෝබලි ලෝක මට්ටමේ තියෙන ප්‍රශ්නය තමයි ඖෂධවල මිල. ලෝකේ ඕනෑම භාණ්ඩයක මිල තීරණය කිරීමේ සාධාරණ පොදු සම්මතය තමයි යම් භාණ්ඩයක අවසාන වෙළඳපොළ මිල ඒ භාණ්ඩයෙන් නිෂ්පාදන පිරිවැයට යම් තාක් දුරට සාධාරණ විය යුතුයි. ඖෂධ වෙළඳපොළට යම් සුවිශේෂී අවස්ථාවක් තිබෙනවා. නිෂ්පාදන පිරිවැයට අමතරව එකී ඖෂධය සොයා ගැනීම වෙනුවෙන් කරන පර්යේෂණ වියදම්වලත් යම් ප්‍රතිශතයක් අවසාන මිලට එකතු කරන්නත් පුළුවන්. ඒකටත් එකඟ වෙමින් මෙවැනි මිල ගණන් පිළිබඳව තියෙන ප්‍රශ්නය විසඳන්න ජාතික වශයෙන්ුත් ලෝක මට්ටමේනුත් 990 ගණන්වල තීරණාත්මක සංවාදයක් ලෝක මට්ටමින් මේ පිළිබඳව ඇති වුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාමත් එතන. ඒ වගේම මේ රටට අවුරුද්දකට අපි උදාහරණයකට ගත්තොත් පැරසිටමෝල් පෙති කීයක් ඕනද? අපි මේ බෙහෙත් වර්ගයේ විකුණන්නේ ඖෂධීය නාමයෙන්ද වෙළඳ නාමයෙන්ද මේ තීන්දුව ගන්න? ගෙන්නන්නේ කවුද? ගෙන්නන්නේ කවද්ද? තොග කළමනාකරණය කියන්නේ ශිෂ්‍යත්ව පන්තියේ 5 වසර ළමයිකුත් දන්න පාඩමක්. ගරු සභාපතිතුමනි, හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් නිලධාරීන් තොග කළමනාකරණය කියන විෂයේ අවම මූලධර්මයවත් අනුගමනය කරලා නැහැ. ඇයි අනුගමනය නොකරන්නේ? මේ අය purposely චේතනාන්විතව හිඟය නිර්මාණය කරනවා. හිඟයට උත්තරය තමයි අවසානයේ හදිසි මිලදී ගැනීම, නැත්තම් ආසන්න වෙළඳපළෙන් මිලදී ගැනීම. දරු වේල්ගම ඇමතිතුමනි, නාගොඩ ඉස්පිරිතාලේ යම් ඖෂධයක් චේතනාන්විතව හිඟ කළොත් පුළුවන් කළුතර ටවුන් එකෙන් වැඩි මිලකට ඒ බේත ගන්න. මෙන්න මේ ප්‍රශ්නයට අපි අවංක උත්තරයක් හොයන්න මහන්සි වෙන්නේ නැත්නම් අපි මේ කරන විවාදේනුත් අවසාන වශයෙන් තේරුමක් නැති වෙනවා. මම යෝජනා කරන්නේ දිගින් දිගටම මේ පිළිබඳව කරන විවිධ පාර්ශව මේ ක්‍රියාවලියේ මැද්දට පැනලා කරන අක්‍රමිකතා පිළිබඳව විවෘත සංවාදයක් මේ සමාජයට අත්‍යවශ්‍යයි. කවුරු ඇමතිකම් කළත්, මොන ආණ්ඩු කළත් ඖෂධ වෙළඳපළ සම්බන්ධයෙන් දේශපාලනික නායකත්වයකට කරන්න තියෙන මැදිහත්වීම සාපේක්ෂව ඉතාම පුංචි කොටසක්. ඒ පිළිබඳව වැරදි අක්‍රමිකතා සිදුවෙන තැන් බොහෝ විට තියෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් එළිය බව මේ සමාජයේ පළමුව තේරුම් ගත යුතුව තිබෙනවා. ඒ නිසා ඒ විධිමත් කිරීම වෙනුවෙන් යම් ආකාරයකින් අපිට පුළුවන් නම්, ගරු ඇමතිතුමනි, අපි දන්නවා රෝහල් පද්ධතිය අලුතෙන් බිල්ඩින් හදන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලනමය කාර්යභාරයක් තිබෙනවා. හැබැයි මේ සියල්ලෙන් කිසියම් ආකාරයකින් විවේකයක් අරගෙන ඔබේ මූලික ප්‍රමුඛතාවය, ඔබ ෆෝකස් කරන්න ඔබේ රාජකාරී වගකීම මේ රටේ ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම සහ ඊට අදාළ වෙළඳපළ විධිමත්කරණයක් වෙනුවෙන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න බලධාරීන්ට මම කරන යෝජනාව ඉස්පිරිතාලේ බිල්ඩින් හදන එක වෙන නිලධාරියෙකුට පවරලා, නාගොඩ ඉස්පිරිතාලේ ඉතුරු බිල්ඩින් ටික ඉවර කරන වැඩේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉන්න සාමාන්‍ය නිලධාරියෙකුට දීලා ඒකේ ඉන්න ප්‍රධාන නිලධාරීන්ව නාභිගත කරන්න මේ රටේ ඖෂධ වෙළඳපළ විධිමත් කිරීම වෙනුවෙන්. ඒ සියල්ල විධිමත් කරගත්තාට පස්සේ සාම්ප්‍රදායික පරිපාලන කටයුතු වලට මෙහෙ යොමු වන්න කියන එකයි මගේ යෝජනාව. මේ ළඟදී අපි එක්තරා කමිටු රැස්වීමකදී තේරුම් ගත්ත දේ තමයි රාජ්‍ය පරිපාලන සේවයේ යම් කොටසක් රාජ්‍ය පරිපාලන සේවය පරිපාලනය කිරීමෙන් තමයි වැඩිම කොටසක් මහන්සි වෙන්නේ. එතකොට තමන්ගේ රාජකාරියේ තියෙන තමන්ගේ රාජකාරීමේ අවධානය නාභිගත කළ යුතු තැන ඒ අයගෙන් නොදැනීම අනිවාර්යෙන්ම ගිලිහිලා යනවා. ඒ නිසා මම ඒ යෝජනාව නැවත වතාවක් කරන්නේ ගරු ඇමතිතුමනි, ලේකම්තුමාවත් මැදිහත් කරගෙන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් මැදිහත් කරගෙන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ රාජකාරිය විදිහට ගන්න මේ රටේ ඖෂධ වෙළඳපළ යහපත් තැනක් බවට පත්කිරීමේ රාජකාරිය වෙනුවෙන් මේ තීරණාත්මක විවාදයට මැදිහත් වෙන්න මට දුන්න අවස්ථාවට ස්තුති කරමින්, මේ ප්‍රශ්නයට ඇත්ත උත්තරයක් හොයන්න අවංකව මැදිහත් වෙන බව පෞද්ගලිකවත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහටත් මේ උත්තරීතර සභාවේ සපත කරමින් ඒ වෙනුවෙන් අවංකව සහයෝගය දෙන්න කැමති ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් සමග, ඕනෑම පුද්ගලයෙකු සමග කොන්දේසි විරහිතව අපි අතින් අල්ලා ගන්න සූදානම් බවත් අවධාරණය කරලා මම නියන වෙනවා. බොහොම ස්තුති කර සභාපතිතුමනි.
Thank you. Honorable Harshana Rajakarna, you have 7 minutes. බොහොමත් ස්තුති මුල්ලස්සනාරටුගරු මන්ත්‍රීතුමනි. මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කියන කතාවල් අහනකොට මේ වගේ සුන්දර කතාවල් කියලා තමයි මීට අවුරුදු 3කට කලින් මේ රට විනාශ කරන්න ගෝඨාභය රාජපක්ෂවත් ගෙනාවේ. අපි මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මොනවා කිව්වත් අද මේ රටේ ජනතාව ඉස්පිරිතාලයකට බෙහෙත් ටිකක් ගන්න යන්න බය වෙලා තියෙනවා. ඒ ප්‍රධානම හේතුව තමයි අපේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව. ඒ අවාසනා තත්ත්වය තුලින් මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම කඩා වැටලා තියෙනවා. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම අද ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න හම්බෙන්නේ නැහැ. මෙතන ඉන්න 225න් හෝ 225 පවුලේ සමාජිකින් රජයේ රෝහලකට යන්න නැතුව ඇති. නමුත් මේ රටේ බහුතරයක් ජනතාව තමන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් නොවන නිසා රජයේ රෝහල් වලින් තමයි බෙහෙත් ගන්න. එතකොට රජයේ රෝහල් වලට ගිහිල්ලා බෙහෙත් ටික ගන්න රජයේ රෝහලේ බෙහෙත් නැත්නම් ඒ අය මොකද කරන්නේ? අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා අපේ මහජන දිනවල දැන් වැඩිම පිරිසක් එන්නේ අපෙන් බෙහෙත් ඉල්ලලා. මේ වගේ තත්ත්වයක් උදා වෙලා තිබ්බේ නැහැ මීට කලින්. ඒ දවස්වල රැකියාවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතුන් හින්දා අපිට ජනතාව අපේ මහජන දිනවල පැමිණලා අපෙන් යම් යම් ඉල්ලීම් කරනවා. නමුත් අද ඇත්තම තත්ත්වය, අද විශාල පිරිසක් එනවා තමන්ට ඉස්පිරිතාලෙන් දෙන්නේ ඒ බෙහෙත් ලයිස්තුව පෞද්ගලික අංශයෙන් ගන්න. ඒතර පෞද්ගලික අංශයෙන් ගන්න ඒගොල්ලන්ට ආදායමක් වත්කමක් නැහැ. සමහරක් වෙලාවට බෙහෙත් එකක් දෙකක් තියෙනවා නම් ඒ මුදල් ප්‍රමාණය ගන්නවා මිසක් අනිත් එක ගන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒකයි අද ඇති වෙලා තියෙන තත්වය.
මොකද්ද පොයින්ට් එක ප්‍රමදත් මැතුමා?
යන්නේ ඔබතුමා
මගේ වෙලාව මට දෙන්න කරුණා කරලා.
තප්පර 20 ඉවර කරා. ඔබතුමාගේ මට්ටමින් ඔක්කොම හිතන්න එපා. මොකද මම දැනුත් මේ පල්ලෙහාත් තියෙන ස්පිතාලෙන් බෙහෙත් ටිකක් අරගෙන ආවේ. අපි සාමාන්‍ය අපි ඉවත් බෝඩ් බෙහෙත් බොනවා.
සාමාන්‍ය අපි මගේ මට්ටමේ නෙමෙයි නම ඔබතුමාට පොයින්ට් ගන්න මේ කරුණා. වීදම් කරන්න තියෙන ලෝභකම වෙන්නේ නැති. නැත්නම් මන් දන්නවනේ ඔබතුමාට මුදල් තියෙනවද නැද්ද කියන එක. හරිද? මේ ඉතින් ඒක මේ මෙතන පල්ලෑන් ගන්න ඌමනාවක් නැහැ. ඔබතුමාට හොඳට වත්කමක් තියෙනවා. ඒකින්ද මේ මේ ඒ ගැන කතා කරන්න, ඒක ගැන කතා නොකර අපි ඉමු. මේක සමහරක් අය ඉතින් ඒ පව් වලට පින් දෙන්න බෑනේ. සමහරක් අය පව් වලට පින් දෙන්න බෑ. කෙසේ වෙතත් මේ දැන් අපි මෙතන ඇති වෙලා තියෙන තත්ත්වය තමයි ඇත්තටම රටේ ජනතාවට ජීවත් වෙන්න යම් තිබ්බ ප්‍රධානම උපකාරය තමයි මේ රටේ නොමිලේ සෞඛ්‍ය පද්ධතියක් තිබ්බා. අද ඒ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිලා ඒ බෙහෙත් ටිකක් නෑ. ඒ තියෙන බෙහෙත්ක් තියෙනවා නම් ඒ පිළිබඳව විශ්වාසයක් නෑ. මොකද ගුණාත්මකතාවය පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. අද මාධ්‍ය දිහා බැලුවොතින් අද හැම මාධ්‍යකම මේ යම් යම් ආසාදිත තත්ත්වයන් පිළිබඳව යම් යම් ව්‍යාකූල තත්ත්වයන් පිළිබඳව නිතින් නිතර කියන්නේ මේක මේ මාධ්‍ය ආයතන වලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නෑනේ. මේ මාධ්‍ය ආයතන නෙමෙයිනේ වැරද්ද කරන්නේ. දැන් සමහරක් අය කියනවා මේ මාධ්‍යෙන් මවපු දෙයක් කියලා. එහෙම නැත්නම් විපක්ෂයෙන් මවපු දෙයක් කියලා. අපිට විපක්ෂයෙන් මවන්න බෑ එහෙම. ඇත්ත කාරණාවක් තියෙන ඔය කතාවම තමයි කිව්වේ පොහොර ප්‍රශ්නේදී. පොහොර ප්‍රශ්නේදී මේ පොහොර ටික නොලැබෙනකොට මේ කාබනික පොහොර ලබා දෙනකොට අපි ඒ පිළිබඳව හඬනකොට ඒ මේ ආණ්ඩු පක්ෂය අය කිව්වේ මේව ප්‍රශ්නයක් නෑ, මේ මාධ්‍යෙන් කියන්නේ, මේ විපක්ෂයෙන් කියන්නේ, විපක්ෂය තමයි මේ කතා කියන්නේ. එහෙම කියන්නේ. හැබැයි ඇත්තටම මේ විපක්ෂයට උමනාවක් තිබ්බත්, විපක්ෂයට ඕනෙකමක් තිබ්බත් මේ රටේ ජනතාව නිකම් මේ විපක්ෂය කියන හැම දෙයක්ම පිළිගන්න සූදානම් නැහැ. එහෙම නැත්නම් කිසිම දේශපාලන පක්ෂයක් කියන හැම දෙයක්ම කියන්න සූදානමක් නැහැ. ඒකින්ද යම් බැරෑරුම් තත්වයක් මේ රටේ තියෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. පිස්සෙක්ට හරි බෙහෙත් කරන්න පිස්සට පිස්සු තියනවා කියලා දැනගන්න එපා. මුලාසනාරණ මන්ත්‍රීතුමනි පිස්සට බෙහෙත් දෙන්න පුළුවන් ඒ පිස්සට පිස්සු කියලා දන්නේ නැතුව. එතකොට ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්නකොට තමයි ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. අද මහා උද්දච්චකමට මෙහෙම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා නම් මේකට සම්පූර්ණ සහයෝගය අද ජනාධිපතිතුමාවනේ. ජනාධිපතිතුමාවේ මොනවටද ඒ හයිය දෙන්නනේ. ජනාධිපතිතුමාත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා එතුමා හයිය දුන්නා. මොකද එතුමා කියන්නේත් නැහැ අද එහෙම ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒක ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයත් සියලු දෙනා කියන්නේ එහෙම හයියක් දෙයිලා එහෙම ප්‍රශ්නයක් නැහැ කියන එක. හැබැයි අපි දන්නවා මේ රටේ ජනතාව දන්නවා ඇත්තටම ලොකු ගැටලුවක් තියෙනවා. අද විශේෂඥ වෛද්‍යවරු රට අත්හැරලා දාලා යනවා. ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න නිලධාරී අත්හැරලා දාලා යනවා. මෙතන රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකයන්ගේ සංගමය මෙතනදී නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ 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 අදනේ අදියේ ඒව නෙමෙයි. මේ අවුරුද්දක් එකමාරක් අවුරුදු දෙකක් ඉඳන් මේ ප්‍රශ්නේ කියන මේ අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයි.
මේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී නිලධාරි හිඟය 100%ක් ඉක්මවා ඇත. තව නව බදවා ගැනීම සිදු කර විකිරණ තාක්ෂණවේදී විශ්‍රාම යාමේ වයස සීමාව අවුරුදු 63 දක්වා දික් කරන මෙන් ඉල්ලා සිටින. දැන් මේවා මේ අවුරුද්දකට කලින් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ උදාහරණයක් ඇටියට මේක කියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නිලධාරීන් 78ක් සේවය කරන අතර 2018 වසරේ ගණනය කිරීමේ අනුව අවශ්‍යතාවය 110ක් පමණ වේ. එසේ ඉදිරියේදී විවෘත කිරීම නියමිත බාහිර රෝගී අංශය හෘද රෝගී අංශය සඳහා තවත් නිලධාරීන් 25ක් පමණ අවශ්‍ය වේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ පිළිබඳව කරුණාකරලා අවධානය යොමු කරන්න. අද වෛද්‍යවරුන් අපි කිව්වාම මේ රට අත්හැරලා දාලා යනවා මේ පිළිබඳව යම් 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 දේවල් අවශ්‍ය කටයුතු කරන්න කියලා. එහෙම ඒ ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන තරම් අය ඉන්නවා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. එහෙම රට අත්හැරලා දාලා යන්නේ නැහැ. අපි කිව්වාම දරු අපේ ළමා මන්ද පෝෂණයක් තියෙනවා කියලා නැහැ. එහෙම දෙයක් නැහැ. එහෙම මොකද්ද එහෙම කියන්න කිසිම හේතුවක් නැහැ කියලා මේ තමන්ගේ ප්‍රශ්නේ පිළිගන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ පිළිගන්නේ නැතුව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා වටහා ගන්න නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න බෑ. ඒකෙන්ද අපි ඉතාම ඕනෑකමින් කියන්නේ මේක
අද ගෞරවන්තුමා
අද මේ රටේ සාමාන්‍ය ජනතාවට වෙන්න පුළුවන් හෙට මෙතන ඉන්න 225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල එක්කෙනෙක්ට වෙන්න පුළුවන් පෞද්ගලික අංශයට යන්න පුළුවන් මේක මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් මේකේ බැටකන්නේ ඊළඟ පරම්පරා දෙක තුන. ඒකින්ද කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න මේ ප්‍රශ්න පිළිබඳව සංවේදී වෙන්න. මේ ප්‍රශ්නේ විසඳන්න මේ සංවේදීතාවය තියෙන්න ඕනේ. ඒකින්ද මේ ප්‍රශ්නයක් කියනකොට කරුණා කරලා මේ මරණ ඇති වෙනවා කියනකොට මේ ඉස්පිරිතාල වලට යන හැමෝම ආපහු වෙන්නේ නැහැ. ඒකනේ මල්ශාලා තියෙන්නේ කියලා ඒ උද්දච්චකමින් එහෙම කතා කරන්නේ නැතුව සංවේදී වෙලා කරුණා කරලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න අමාත්‍යවරයා කටයුතු කරන්න කියා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුතියි. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොම් මෙතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කෙළිය රමුක්වල්ලේ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවේ කතා කරන්න සිද්ධ වුණත් ඊට ප්‍රථම අද දවසේ ඉතාම වැදගත් කාරණාවක් පිළිබඳව අදහස් දැක්වීම මගේ යුතුකමක් විදිහට මම කල්පනා කරනවා. අද උදෑසන මේ යෝජනාව සම්මත කරද්දිත් ඒ වගේම ඊයේ දිනේත් Channel 4 නාලිකාව මගින් නිකුත් කරපු වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ අදහස් මත පළ වුණා. ඒ අදහස් සමහරක් අපිට අහන්න ලැබුණා, සමහරක් මේ වෙලාවෙදී අන්තර්ජාලයේ සංසරණය වෙනවා. ඒ නිසාම වැරදි මතයක් සමාජගත වීම වැළැක්වීම අපේ යුතුකම නිසාම මෙම කතාව කරන්න මම තීන්දුව කරා. මම මේ කතාව කරන්නේ ඉතාම වගකීමෙන්, ඒ වගේම මේ ප්‍රකාශ කරන්නේ පරීක්ෂණ මගින් සනාථ වූ නිවැරදිමය තොරතුරු මතයි. ඒ මොකද නිවැරදි තොරතුරු හෙළවී තිබියදිත් සමාජය තුළ වැරදි තොරතුරු වලට ඊට වඩා වැඩි වටිනාකමක් ලැබීම නිසා අද රට මහත් ව්‍යාකූල තත්වයකට මූල දීලා තියෙනවා කියලා අපිට හැඟෙනවා, තේරෙනවා. ISIS සංවිධානය මෙම ඔවුන් 2014 6/29 වෙනි දින ISIS නායක අබූබකර් අල් බග්දාදි විසින් ඉස්ලාමීය රාජ්‍යයක් කැලිෆැත් එකක් ප්‍රකාශයට පත් කිරීම සමගින්ම මේ රටෙත් අන්තවාදී අදහස් තිබෙන යම් යම් කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. ඔවුන් ප්‍රකාශ කළා සිරියාවට හෝ හා ඉරාකයට එන්න කියලා. සිරියාවට ඉරාකයට එන්න බැරි නම් තමුන් ඉන්න ප්‍රදේශයේ ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීමට සූදානම් වෙන්න කියලා ප්‍රහාර එල්ල කරන්න කියලා ඒ නිවේදනයේ සඳහන් කළා. මේ සමගම 2015 ජනවාරි මාසේ මේ අන්තවාදී අදහස් තිබෙන 32 දෙනෙක් තුර්කිය හලහා සිරියාවට ගියා. මේ අතර ඔබතුමාටත් මතක ඇති විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල මේ විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා කරපු ප්‍රකාශය දැනටත් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වෙනවා. 2016 අගභාගයේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා ප්‍රකාශයක් එල්ල කරා. ඉන්පසුව 2016 6/24 දින ISIS මතධාරී මොහමඩ් නෞෆ මල්ලවි අබුසායි කටාර් සිට ලංකාවට පැමිණිලා අන්තවාදී මත සහිත වීඩියෝ සහිත පෙන් ඩ්‍රයිව් ලබා දීලා ජාතික තව්හික් ජමාන් TNG සංවිධානයේ සහරාන් නැමැති ත්‍රස්තවාදියාව අභිප්‍රේරණයට ලක් කරනවා. බටහිර ජාතිකයන් ක්‍රිස්තියානි හා පිළිම වන්දනාකරුවන් ඝාතනය කරමින් ඉස්ලාමීය ප්‍රවර්ධනය කර ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීම උදෙසා 2017 7/9 වන දින සහරාන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙක් අනුරාධපුරයේදී ISIS සංවිධානයේ වෙත ප්‍රථම වරට බයියත් හෙවත් ප්‍රතිඥාවක් මගින් සහතික වෙනවා. ඒ වගේම ඝාතනයට පෙර දින එනම් 2019 4/20 වන දින මෙම ස්වයං ඝාතකයන් විසින් ගල්කිස්ස ස්පෑන් ටවර් හිදී නැවතත් ISIS සංවිධානයේ වෙත බයියත් හෙවත් ප්‍රතිඥාව ලබා දෙමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීම සඳහා කැපවන බවට දියුරුන් දී වීඩියෝ පටයක් නිකුත් කරනවා. එම ප්‍රකාශයේ වීඩියෝ පට දෙකක් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දෙමළ භාෂාවෙන් ඔරිජිනල් වීඩියෝ පටියත් ඒ වගේම සිංහල පරිවර්තනයේ සහිත CD පටියත් දෙකම මම මේ අවස්ථාවේදී සභාගත කරනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා. නමුත් ගරු කථානායකතුමනි ඉතාම විශ්මයජනක හා හාස්‍යජනක කරුණ නම් ඝාතක කල්ලිය විසින්ම ඔවුන්ගේ අරමුණු සම්බන්ධව නිකුත් කළ වීඩියෝ කිසිදු තැකීමකට ලක් නොකර එක් එක් පාර්ශ්ව විසින් මෙම ප්‍රහාරයේ වගකීම වෙනත් පාර්ශ්ව වෙත බැරකිරීමට උත්සාහ කිරීමයි. මෙය අපේ දේශපාලන හා සමාජීය සෝදාපාලුව හා දුප්පත් බව ප්‍රකාශ කරන්නක් බව මගේ පෞද්ගලික හැඟීමයි. Channel 4 නාලිකාව අපි කියවගත යුත්තේ ලෝක භූ දේශපාලන න්‍යායපත්‍රවල හැසිරීමත් සැලකිල්ලට අරගෙන කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. වරින් වර මේ වගේ සිදුවීම් වැරදි තොරතුරු සමාජගත වීම සිද්ධ වෙනවා. ගානියා බැරිස්ටර් නැමැති කාන්තාව රජයට විරුද්ධව ගෙතු කතාව මේ වගේම ලොකු ප්‍රවෘත්ති මවල නිකම්ම නිකම් පුස්සක් බවට පත් වෙලා සත්‍ය හෙළිදරව් වුණා. Channel 4 නාලිකාව කවදත් මේ වගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පදනම් විරහිත වාර්තා ගොතලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව 9 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ තීරින්කාරක සභාවක් මැයි මාසයේ 2019 මැයි මාසයේ පත් කරා. මැයි සිට ජූනි දක්වා 24 වතාවක් එම පාර්ලිමේන්තු තීරින්කාරක සභාව රැස් වුණා. 55 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත්තා. පිටු 1500ක වෙළුම් දෙකකින් යුතු වාර්තාවක් සකස් කොට තිබෙනවා. එම වාර්තාව පාර්ලිමේන්තුවේ තිබෙනවා, ඕනෑම කෙනෙකුට කියව ගන්න පුළුවන්. එම කමිටුවේ හිටපු සමාජිකයන් පිරිසගේ නාමලේඛනය එවකට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සභාපතිත්වයෙන් දරපු ඒ සභාවේ කාර්ක සභාවේ හිටපු මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය මම සභාගත කරනවා. එම වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය එම කමිටුවෙන් ඉවත් වුණා. මේ කමිටුවේ කටයුතු කරපු අති බහුතරයක් අද වෙනකොට ඉන්නේ විපක්ෂේ. එවක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවක් පත් කරා. එම කොමිසම් සභාව පිටු 66,000කට ආසන්න ඒවගේම වෙළුම් අසූ අටකින් යුක්ත සංශීප්ත වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. එම සම්පූර්ණ වාර්තාව මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අවධානය සඳහා ලබලා දීලා තිබෙනවා. ඒ වගේම මීට මාස කිහිපයකට කලින් නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍ය ටිරන් අලස් අමාත්‍යතුමා විසින් මෙම වෙළුම් 88ම පිටු 66 කතෝලික සභාව වෙත ගරුතර පූජකතුමන්ලා වෙත මෙම වාර්තාව ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව CID TID එකෙන් මෙම මෙලෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවා. අන්තවාදී කොටස් පිළිබඳව හෙලිදරව් වී තිබෙන බව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ FBI විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් 2019 මෙරටට පැමිණ විමර්ශනයක් කරලා තිබෙනවා. ඇමරිකානු පුරවැසියන් 5 ඇතුළු විදේශිකයන් ඝාතනය කිරීම සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපද ලොස් ඇන්ජලීස් ෆෙඩරල් උසාවියේ විසින් ඝාතකයින් තිදෙනකොට නඩු පවරා තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එම ඇමරිකා එක්සත් ජනපදයේ එම වාර්තාව අන්තර්ජාලයේ තිබෙනවා. එම වාර්තාව මම සභාගත කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය AFP නිලධාරීන් මගින් මෙරටදී පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ජාතිකයන් කිහිප දෙනෙකු එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට තිබෙනවා. ඊට අමතරව වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය තීරණයක් අරගෙන තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම වීඩියෝ පටිය සම්බන්ධයෙන් චැනල් 4 තිබෙන අන්තර්ගතය සම්බන්ධයෙන් මම හිතන්නේ ගිය කැබිනට් මණ්ඩලෙත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. කමිටුවක් පත් කරලා එම කමිටුවට මේ රටට ඇවිල්ලා සාක්ෂි දෙන්න බැරි නම් Zoom තාක්ෂණය මගින් ඒ රටේ ඉඳලා හෝ අපිට තොරතුරු ලබලා දෙන්න හැකියාව පරිදි කමිටුවක් පත් කිරීම සිද්ධ කරන්න අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය බලාපොරොත්තු වෙනවා. එසේ තිබියදීත් සමාජය තුළ යම් යම් අය වෙනස් ආකාරයේ චිත්‍රමවන්න උත්සාහ කරනවා. එක් එක් පාර්ශව කෙරෙහි සැක ඇතිවන ලෙස ප්‍රකාශ කරමින් යම් යම් යාසි ලබා ගන්න උත්සාහ කරනවා. අපි හැමෝටම යම් යම් දේ ගැන විවිධ අදහස් මතිමතාන්තර තිබෙන්න පුළුවන්. මෙහෙම වෙන්න ඇති, මෙහෙම වුණොත් හොඳයි කියලා අපිට හිතෙන්න පුළුවන්, අපිට සැක කරන්න පුළුවන්. නමුත් අපිට කිසිම අයිතියක් නැහැ ඒ හිතලු සමාජගත කරලා අශිෂ්ට ලෙස අන් අයගේ සැකය උස්සමින් ඒ මියගිය අයගේ පවුල්වල අය නොමරා මරන්න. මේ විකාර ඇසෙන වාරයක් පාසා එම පවුල්වල අය කොපමණ කම්පා වෙනවා ඇතිද? කිසියම් වරදක චූදිතයෙකුට පසඳලිය යුත්තේ, දඬුවම් දිය යුත්තේ විධිමත් ක්‍රමවේදයකට සහ රටේ නීති රාමුවට අනුව. ගරු මන්ත්‍රීතුමා මේක කියවන්න දෙන්න, මේක වැදගත්, මේක වැදගත්. කිසියම් නීති රාමුවකට අනුව මිසක් එක් එක් පුද්ගලයාගේ සැක අනුව යම් යම් පාර්ශ්වයක වෛරය පිරිමැන ආකාරයට නොවේ. මේ අසාද් මෞලානා කියන පුද්ගලයා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණයේ ඉල්ලමින් ඉඳ පුද්ගලෙක්. ඊයේ මම දැක්කා සමහර මන්ත්‍රීවරු ඔහුගේ දේපල සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න විනාඩි 2ක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. සම්බන්ධයෙන් මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් කතානායකතුමනි, මට කිසිදු දේශපාලඥයෙක්, නිලධාරියෙක් හෝ කිසිවෙකු වර්ධකට සම්බන්ධ නම් සුදුහු ගෑමේ අවශ්‍යතාවයක් නොමැත. නමුත් අසත්‍ය වපුරමින් සමාජයේ දෙකඩ වෙන්න ඉඩ දෙන්න බෑ. ඝාතකයාම ඔහුගේ අරමුණ පාපොච්චාරණය කොට තිබුණත් අපි වෛරී ලෙස එකිනෙකාට චෝදනා කරමින් සතුටු වීම සෝචනීයයි. මෙහි තිබෙන ඉතාම හාස්‍යජනක කාරණය තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සිංහල බෞද්ධ නායකයෙක්ව බලයට ගේන්න මුස්ලිම් ගැබිණි කාන්තාවක් සමග පුද්ගලයන් නව දෙනෙක් මරාගෙන මැරෙනවා කියන එක මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක වෙන්න පුළුවන් ලංකාවේ චිත්‍රපටයි විතරයි හිටපු නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා එතුමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරද්දී එතුමා දැන් අධිකරණයේ පිටිපස්සේ හැංගෙනවා අපි යෝජනා කරනවා තේරීම් කාරක සභාවක් ඉදිරියට හිටපු නීතිපතිවරයා කැඳවලා එතුමා කියන මේ සාක්ෂි සහිතව එතුමාට ඉදිරිපත් කරන්න පක්ෂ විපක්ෂ කමිටුවකින් කාරක සභාවෙන් ඔහුගේ එම චෝදනාවට තියෙනවා නම් තොරතුරු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට කටයුතු කරන්න හැකියාව තිබෙන බව මම ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම මේ සංවේදී කරුණෙදී ඉතාම සංකීර්ණ කරුණෙදී වගකීමෙන් අපේ වචන සහ අදහස් ප්‍රකාශ කිරීම යෝග්‍යයි කියන ප්‍රකාශය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි
Thank you Honorable Imran Maruf you have 8 minutes
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே இன்று இந்த சுகாதார சம்பந்தமான விடயங்கள் பரவலாக ஆளும் தரப்பு எதிர்த்தரப்பினால் முன்வைக்கப்பட்டாலும் இன்று இந்த சுகாதார துறையை நினைக்கின்ற சந்தர்ப்பத்திலே மக்கள் பெரும் பீதி அடைந்தவர்களாக அல்லது வைத்தியசாலைக்கு செல்லுவதை ஒரு இறுதி பயணமாக கருதி செல்லுகின்ற ஒரு நிலைப்பாடு இன்று இந்த நாட்டிலே காணப்படுகின்றது உண்மையிலே இது ஒரு கவலைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது ஏனென்றால் மருத்துவத்தை இலவசமாக வழங்குகின்ற எங்களுடைய இந்த நாட்டிலே இன்று நாங்கள் இவ்வாறான ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றோம் என்ற விடயம் இன்று உண்மையிலே எல்லோரும் சிந்திக்க வேண்டிய ஒரு நிலைப்பாட்டில் இருந்து கொண்டிருக்கின்றோம் அண்மையிலே காய்ச்சலுக்கான மருந்தை பெறுவதற்காக ஒரு சிறுமி வைத்தியசாலைக்கு சென்று வீடு திரும்புகின்ற அல்லது சில நாட்களுக்கு பிறகு தனது கையை இழக்கின்ற ஒரு நிலைப்பாட்டுக்கு இன்று எங்களுடைய இந்த சுகாதார அமைப்பு இருக்கின்றது என்றால் நாங்கள் இப்பொழுது எந்த இடத்திலே நாங்கள் இருக்கின்றோம் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும் இன்று இவ்வாறான செயற்பாடுகள் தொடர்ச்சியாக நடைபெற்றுக் கொண்டிருக்கின்றன இன்று ஒவ்வொரு வைத்தியசாலைகளிலும் அரச வைத்தியசாலைக்கு செல்லுகின்ற நோயாளிகள் படுகின்ற கஷ்டங்களை நாங்கள் பார்க்கின்ற பொழுது உண்மையிலே வேதனை அடைய வேண்டிய ஒரு நிலைப்பாட்டிலே நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம் இன்று விபத்துக்குள்ளான நோயாளிகள் வைத்தியசாலைக்கு சென்றால் இன்று அவர்களிடம் ஒரு சிட்டொண்டு வழங்கப்படுகின்றது நீங்கள் பேண்டேஜில் இருந்து பிளாஸ்டரில் இருந்து அந்த பஞ்சில் இருந்து அனைத்தையும் ஒரு தனியார் பார்மசியில் இருந்து பெற்று வாருங்கள் என்ற ஒரு சிட் இன்று வைத்தியசாலையிலே வழங்கப்படுகின்றது ஆகையால் இன்று எல்லா நோய்களிலும் நோயாளிகளுக்கும் இந்த நிலைப்பாடுதான் இன்று எங்களுடைய இந்த நாட்டிலே காணப்படுகின்றது ஆகையால் இதற்கு யார் வகை சொல்ல போகின்றார்கள் அல்லது இதுக்கு இதனுடைய தீர்வை யார் பெறப்போகின்றார்கள் என்பதுதான் இன்று கேள்விக்குறியாக காணப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது இன்று எல்லோரும் சேர்ந்து அமைச்சருடைய பிழையின் காரணமாக இவ்வாறான பிழைகள் நடக்கின்றது என்று சொல்லுகின்றார்கள் அல்லது சில அதிகாரிகளினுடைய பிழைகள் அதாவது சரியான முடிவு இல்லாமல் எடுக்கப்படுகின்ற முடிவின் காரணமாகத்தான் இது இவ்வாறு நடைபெறுகின்றது என்று சொல்லுகின்றார்கள் ஆகையால் இன்று யாரையாவது சாட்டிவிட்டு தப்பிக்கின்ற ஒரு நிலைப்பாடு இன்று சுகாதார துறையிலே காணப்படுகின்றது ஆகையால் தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே இன்று நாங்கள் இருக்கின்ற நிலை மிகவும் ஒரு மோசகரமான ஒரு நிலைப்பாட்டிலே நாங்கள் இருந்து கொண்டு இருக்கின்றோம் ஏனென்றால் இன்று எங்களுடைய நாட்டிலே இருந்து வெளிநாட்டுக்கு செல்லுகின்ற வைத்தியர்கள் விசேடமான அனுபவம் பெற்ற வைத்தியர்கள் வெளிநாட்டுக்கு செல்வதை கூட ஒரு ஒரு நல்செய்தியாக அல்லது அது ஒரு பெரிய ஒரு அச்சீவ்மெண்டாக இன்று சொல்லுகின்ற ஒரு சூழலுக்கு இன்று இந்த சுகாதார துறை இன்று தள்ளப்பட்டு இருக்கின்றது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும் ஆகையால் இதற்கு உடனடி தீர்வை பெறுகின்ற ஒரு நிலைப்பாட்டுக்கு நாங்கள் கட்சி பேதமின்றி எல்லோரும் ஒன்றுபட்டு செயல்பட்டால்தான் இதற்கான ஒரு மாற்றத்தை ஏற்படுத்த முடியும் என்பதை இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன் அது மாத்திரமல்ல இன்று எல்லா நிலைப்பாட்டிலும் நோயாளிகளுடைய எண்ணிக்கை இன்று அதிகரித்து காணப்படுகின்றன இன்று இந்த எல்லா நோய்களும் இன்று அதிகமாக காணப்படுகின்ற காரணத்தினால் இன்று மக்களுடைய பாதிப்புகளும் இன்று கூடுதலாக காணப்படுகின்றது குறிப்பாக எங்களுடைய நான் பிரதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்ற ஒரு அச்சம் அல்லது ஒரு பயம் என்னவென்றால் இன்று இந்த கோவிட் வேக்சின் மூலமாகத்தான் இந்த நோய் அதிகரித்திருக்கின்றதா அல்லது இந்த மரணம் அதிகரித்திருக்கின்றதா என்ற ஒரு நிலை இன்று ஒவ்வொருவருக்குள்ளே ஏற்பட்டிருக்கின்றது. ஆகையால் அந்த அச்சத்திலே அந்த பீதியிலே இன்று அவர்கள் மீண்டும் மீண்டும் நோயாளிகளாக தாக்கப்பட்டு தமது உயிர்களை விடுகின்ற ஒரு நிலைக்கு தள்ளப்படுகின்ற இந்த சந்தர்ப்பத்திலே வைத்தியசாலைகளிலும் மருந்து தட்டுப்பாடு, வைத்தியசாலைகளிலும் ஏனைய தட்டுப்பாடுகள், வைத்திய தட்டுப்பாடுகள், தாதி தட்டுப்பாடுகள், ஏனைய பல தட்டுப்பாடுகள் காணப்படுகின்ற பொழுது எப்படி இவர்களுக்கான சிகிச்சை வழங்க முடியும் என்பதுதான் எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. ஆகையால் இந்த விடயத்திலே கௌரவ அமைச்சர் அவர்கள், அரசாங்கம் குறிப்பாக என்ன விடயங்களை இதுவரை காலமும் அவர்கள் செய்திருந்தாலும் இனி வரும் காலங்களிலாவது இந்த சுகாதாரத்துறையிலே ஒரு தீர்த்தமான முடிவை எடுத்து ஒரு சரியான ஒரு நிர்வாகத்தின் கீழ் இயங்கக்கூடிய ஒரு நிலைக்கு கொண்டு வர வேண்டும் என்பது என்னுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. அதுவும் அதே போன்றுதான் கௌரவ சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, கடந்த 23ஆம் தேதி 8ஆம் மாதம் 2023 அதாவது இந்த வருடம் 8ஆம் மாதம் 23ஆம் தேதி சுகாதார அமைச்சருடன் திருகோணமலை மாவட்டத்தில் பல வைத்தியசாலைகளினுடைய வைத்திய அதாவது முக்கியஸ்தாரிகள் MS களுடைய ஒரு கலந்துரையாடல் ஒன்று நடைபெற்றிருக்கின்றன. இந்த கலந்துரையாடலிலே கிண்ணியா தல வைத்தியசாலையினுடைய வைத்திய அத்தியட்சர் அழைக்கப்படாத ஒரு நிலைப்பாடு இன்று பேசப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக இந்த கூட்டம் நடத்துவதற்கு முதல் நாள் RDHS, PD ஆகியோர் திருகோணமலை மாவட்டத்தில் உள்ள பல வைத்தியசாலைகளுக்கு தமது கள விஜயத்தை மேற்கொண்டு அங்குள்ள குறைபாடுகளை ஆராய்ந்திருக்கின்றார்கள். ஆனால் அவர்கள் கிண்ணியா தல வைத்தியசாலைகளுக்கு விஜயத்தை மேற்கொள்ளாததுதான் இன்று எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. இதற்கான காரணம் என்ன என்பதை நாங்கள் கேட்கின்றோம். அதே போன்று சுகாதார சேவையிலே சுகாதாரத்துறையிலே இவ்வாறான இனவாத செயற்பாடுகள் முன்னெடுக்கப்படுமாயின், அல்லது பிரதேச ரீதியான செயற்பாடுகள் முன்னெடுக்கப்படுமாயின், அதிகாரிகளுடைய இவ்வாறான ஒரு நிலைப்பாட்டின் மூலமாக மக்களிடையே குழப்பத்தை ஏற்படுத்துகின்ற செயற்பாடுகள் மூலமாக இன்னும் இந்த சுகாதாரத்துறை கீழே சென்று கொண்டிருக்கின்ற ஒரு நிலைப்பாட்டு காணப்படுகின்றது. ஆகையால் இந்த விடயத்திலே கவனம் செலுத்தி சுகாதாரத்துறையிலே சகல இனங்களையும் ஒன்றுபடுத்துகின்ற செயற்பாடுகளை முன்னெடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். அதே போன்று நேரத்தை கருத்தில் கொண்டு இன்று ஈஸ்டர் தாக்குதல் பற்றி பல விடயங்கள் பேசப்படுகின்றன. உண்மையிலே இந்த ஈஸ்டர் தாக்குதலுக்கு யார் பொறுப்பு வாய்ந்தவர்கள் என்பதை நாங்கள் மரணிப்பதற்கு முன்னர் இறைவன் வெளிக்கொண்டு வருவான் என்பதுதான் எங்களுடைய ஒரு எதிர்பார்ப்பாக காணப்படுகின்றது. இன்று ஈஸ்டர் தாக்குதலின் மூலமாக அரசாங்கத்தை பெறுவது மாத்திரமல்ல, இந்த ஈஸ்டர் தாக்குதலின் மூலமாக எந்தெந்த சமுதாயம் எவ்வாறு பாதிக்கப்பட்டது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இன்று கிறிஸ்தவர்கள் எத்தனையோ உயிர்களை இழந்திருக்கின்றார்கள், உடல் உறுப்புகளை இழந்திருக்கின்றார்கள், இன்று அகதியாக்கப்பட்டிருக்கின்றார்கள். இவ்வாறான ஒரு வேதனைக்கு இன்று கிறிஸ்தவ சமூகம் தள்ளப்பட்டிருக்கின்றது. அதே போன்றுதான் முஸ்லீம் சமூகம் இந்த நாட்டிலே ஒதுக்கப்பட்ட சமூகமாக மாற்றப்பட்ட, தாடி வைத்தால் அதை சந்தேகமாக பார்த்தார்கள், தொப்பி போட்டால் அதை சந்தேகமாக பார்த்தார்கள், ஹிஜாப் அபாயா அணிந்தால் அதை சந்தேகப்பட்டார்கள். எங்களுடைய இந்த நாட்டிலே எங்களுடைய நாட்டை கடந்தவர்களை போன்று வேறு கிரகத்தில் இருந்து வந்தவர்களை போன்றுதான் முஸ்லீம்களை பாதுகாத்தார்கள். ஆகையால் இன்று அதனுடைய ஒரு நிலைப்பாடு இன்று மீண்டும் பேசப்படுகின்றன. இதன் மூலமாக ஆட்சிக்கு வந்தவர்கள் இன்று எவ்வாறான ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றார்கள் என்பதை விளங்கிக் கொள்ள வேண்டும். இன்ஷா அல்லாஹ் அல்லாஹ்வினுடைய ஏற்பாட்டின் மூலமாக இந்த நாட்டிலே இந்த உலகத்திலே இதனுடைய பிரதான காரணம் யார் என்பதை இறைவன் வெளிக்கொண்டு வருவான் என்பதை இந்த இடத்திலே
குறிப்பிடுகிறேன். Thank you. Honorable Premanath C. Dalawat, you have 12 minutes.
சுதி சபாபத்துமணி, මම හිතන්නේ අපි රජයේ රෝහලක බෙහෙත් ගන්නෙ මුදල් වියදම් කරන්න ලෝභකමේවත් මුදල් වියදම් කරන්න බැරිකමවත් නෙමෙයි සභාපතිතුමා. අපි කවුරුත් දන්නවා රජයේ රෝහල් වලින් අපි කවුරුත් බෙහෙත් අරන් තියනවා, බෙහෙත් ගන්නවා. අපිට විශ්වාසයක් තියෙනවා මේ පහුගිය කාලේ පුරාවටම රාජ්‍ය රෝහල් වලින් තමයි පූර්ණ මැදිහත් වීම හරහා අපි බෙහෙත් අරන් තියෙන්නේ. මම දන්නේ ඒ ගම්පහ එතුමා මං හිතන්නේ එතුමා මම අපි ඔක්කොම එකට රජේ රෝහල් වලින් බෙහෙත් දීලා තමයි අපේ අර පැපොල් වලට එහෙම ගහපු බෙහෙත් අපේ වැදිලා තියෙන්නේ. මං දන්නේ ඔබතුමාගේදම අපි ඒ කාලෙත් ගිහිල්ලා පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගතලා. එහෙම ලෝභ ගමක නෙමෙයි. මම මේ විශ්වාස අපේ මේ අපිට තියෙන විශ්වාසයක් රජේ රෝහල් ගැන. අදටත් අපි අමාරු පපු අමාරුවක් හැදුවාම හෘදේ වස්තු නතර වේද කියලා ප්‍රශ්නයක් ආවම අපි ජාතික රෝහලේ 66 මාට්ටුවට තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණය ගැන යමක් මතක් කරනවා. මම හිතන්නේ තමුන්නාන්සලා දිගින් දිගටම මතු කරන්න හදන්නේ මෙරටේ රජයේ රෝහල් පද්ධතිය සම්පූර්ණ කඩාවැටලා සෞඛ්‍ය කඩාවැටලා කියන කාරණය. මම හිතන්නේ ඊතරයි තියෙන ප්‍රශ්නේ. අපි දෙගොල්ලෝ මේක අහුවෙලා මේකේ අර්බුදයක් තියෙනවනම් මේක වෙනස් යුතු තැන් තියෙනවනම් අපි ඒක කතා කරන්න ඕනේ. ඒක අදාහ ගන්න අපි සියලුම දෙනා එකඟයි. හැබැයි මුළු පද්ධතියම කඩාවැටිලා මේකේ බෙහෙත් සම්පූර්ණ බෙහෙත් වරද්දලා කියලා කියනවනම් මේක බොහොම ෂණිකව මේ විවාදේ ගන්න තිබ්බා. හැබැයි තමුන්නාන්සලාට පහුගිය කාලේ පුරාවට මේ විවාදේ දීලා තිබ්බට තමුන්නාන්සලා මේ විවාදය අපි ආරම්භ කරන්න කියපු දිනේ ඉඳලා බලුවාම අද වෙනකොට සුමානගර තමුන්නාන්සලා කල් අරගත්තා. එතකොට තමුන්නාන්සලාගේ මේ අවංක ඌමනාවක් තියෙනද කියන ගැටලුව අපි හමුවේ තියෙනවා. මොකද මේ විවාදය ගන්න තමුන්නාන්සලා සුමානගර පරක්කු කරේ ඇයි කියන ප්‍රශ්නෙත් අපි හමුවේ තියෙනවා. මම හිතන්නේ අපිට දේශපාලනිකව බෙදිලා යම් නම් කාරණා මතු කළා ඇඟිලි දික් කරගන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා මේ බෙහෙත් මිලදී ගැනීම කාර්යයට සාමාන්‍ය ක්‍රියාවලියට අවුරුදු එකමාරක් විතර යනවා. ඒ අවුරුදු එකමාරක් ඒ ගතවන ක්‍රියාවලිය තුල අපි දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ ක්‍රියාවලිය නියමිත පරිදි අපිට කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ ආකාරය තුල අද සමහර ආයතන තියෙනවා, සමහර කම්පැනි තියෙනවා මේ බෙහෙත් ඒ අය අපිට ලබා දීලා තියෙනවා රජයට. හැබැයි අඩුම තරමේ ඒ අයට අපිට මුදල් ගෙවීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මේ කවුරුත් මේ කාරණේ දැනගෙන අද අපි බොහොම අපහසු තත්ත්වයක ඉන්නේ. ඉතින් අමාත්‍යතුමා මේ වෙනකොට මම හිතන්නේ අමාත්‍යතුමා මේ අමාත්‍යතුරේ බාරගත්ත ගවම ඉතාමත් දෘඪ තීරණ ගණනාවක් ගත්තා. මේ ශේෂ්ත්‍රය තුල හිටපු නිලධාරීන් 20ක් 29ක් අයින් කරා. මම හිතන්නේ අමාත්‍යතුමා වැඩ බාරගත්ත ගවම තරහකාරව පිරිසක් බිහි කරගත්ත ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි කටයුතු තීරණ අමාත්‍යතුමා ගත්තා. දැන් අපිට කවුරුත් දන්නවා අද බොහොමයක් වෙලාවට මේ ඖෂධ මාෆියාවේ ගොදුරු බවට දේශපාලඥයෝ පත් වෙලා තියෙනවා, නිලධාරීත් පත් වෙලා තියෙනවා. දැන් අපි සේනක බිබිලේ මැතිතුමා ගැන අපි කතා කරා බොහොම ගෞරවයෙන්. මේක හෙරොයින් මත්ද්‍රව්‍ය මාෆියාවට වැඩි එහා ගිය මාෆියාවක් තමයි මේ ඖෂධ මාෆියාවේ තියෙන්නේ. අපි හිතන විදිහේ අපි හිතන අපිට හිතන්නත් බැරි විදිහේ මුදල් සම්භාරයක් මේ ව්‍යාපාරය තුල ගැටගැහිලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේක අපි බොහොම දීර්ඝව හැබැයි ෂණිකව අපි තීරණ ගන්න ඕනේ. දැන් කතා කරන්නේ මේ ඖෂධ පහක් ගැන. මේ ඖෂධ පහක් ගැන කතා කරාට මම අවාසනාවන්ත ලෙස මම දකිනවා. මම හිතන්නේ මේ දවස් 3ක කාලයක් තියෙනවා මේ කාරණේ මේ අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යතුමා වැරැද්දක් කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න දවස් 3ක කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම මහාධිකරණයේ විභාගයක් වෙන නඩුවක සාක්ෂි විභාගයේ තියෙන සියලුම ඒ කාල වේලාව බැලුවාම ඔය කියන සීමාව ලැබෙන්නේ නැහැ. හැබැයි අද දවස පුරා මේ වෙනකම් සමස්ත විපක්ෂයම ඒ අයගේ නොහැකියාව සහ බොරුව සහ අසත්‍ය සියල්ලම පෙන්නුම් කරලා තියෙනවා. මේ කියන කාරණේ මේ විවාදය ඇහුවාම මෙරටේ ජනතාවට තමුන්නාන්සලා ඔය කියන විදිහට බාල බෙහෙත් හරි වැරදි බෙහෙත් හරි අපි නියමිත ක්‍රම සම්පාදන ක්‍රියාවලියෙන් ඔබට ගිහිල්ලා මේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මේ කියන ආකාරයට බෙහෙත් දෙන්නලා තියෙනවා නම් කියන කාර්යය අද එයාට ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ඵලදායි ලෙස මේ සාකච්ඡාව මෙහෙවන ස්වරූපයක් අපිට පේන්නේ නැහැ. සමහර කතිකව කතා කරන වෙන වෙන කාරණා. ඒක අපිට සාමාන්‍ය ක්‍රමවේදය තුල අපිට දකින්න පුළුවන්. තුන්වන දවසේ හවස් වෙනකොට මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒ කියපු කාරණාව කියන්නේ නැහැ කියලා සමහර විට කතිකියෝ වෙනත් කාරණා කියන්න පුළුවන්. හැබැයි මේ යෝජනාව සභාවට කියන යෝජනාවෙන් පස්සේ ස්ථිර වෙන කරන කතිකියා පවා කතා කරන වෙන කාරණා. අනුමතරමේ මේ චෝදනාව ඇති කරන බාල බෙහෙත් එක මොනවද කියලාවත් තාම හරියට කිව්වේ නැහැ. ඉතින් මං හිතන්නේ මෙතන විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මං ඉල්ලීමක් කරනවා. අනුමතරමේ මේ බෙහෙත් තත්ත්වය තුල මේ රජයේ රෝහල් වලින් බෙහෙත් ගත්ත ජනතාවගෙන් කොපමණ ප්‍රමාණයක් මේ කියන බෙහෙත් විසවීම සහ තත්ත්ව තුල අසර වෙලා තියෙනවා කියලා ප්‍රතිශතයක් කියලා නෑ තාම විපක්ෂය. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කරන්නේ වැරදි දෙයක් ජනතාවට දෙනවා, සමාජයට දෙනවා. මේ තුල උත්සාහ කරන්නේ මෙරටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය දායකත්වය තමයි තමුන් අසල ලබා දෙන්නේ. ඒ තුල වක්‍රම හෝ ඍජුව තමුන්නාසලා උත්සාහ කරනවා පෞද්ගලිකංශයේ ඒ සෞඛ්‍ය ශාස්ත්‍රය තවදුරටත් ශක්තිමත් කරන්න. යම් ආකාරයේ ඍගුලක් ලබා දෙනවා. තම මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් ඒ අවශ්‍ය පෞද්ගලික රෝහල්වල අයිතිකරුවන්ට අධ්‍යක්ෂකවරුන්ට හිතුව හිතුව ආකාරයට මිල මුදල් අය කරන්න. අවශ්‍ය දායකත්ව තමුන්නාසලා දෙනවා කියලා මම යෝජනා කරනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ ඉදිරි දවස් දෙක තුල මේ අදාළ සාකච්ඡාව මේ අදාළ විවාදය අපි බොහොම කරුණෙන් කරුණ ඒ අවශ්‍ය කාරණාව තුල තමුන්නාසලට අවශ්‍ය මතු කරන්න ඕන චෝදනා ඒ අදාළ ශාක්‍ය එක්ක නිවැරදි කාරණා එක්ක ඉදිරිපත් කරන්න කියලා මම විශ්වාස මම ඉල්ලා සිටිනවා. කරුණාකරලා මම දැන් මේ NMR එකේ සභාපතිතුමා මෙතන ඉන්නවා. මම ඔහුගෙන් විමසුවා ඔබතුමා කිසිම අවස්ථාවක අපේ රජය විසින් බාල වර්ගයේ බෙහෙත් ගෙනාවා කියලා ප්‍රකාශයක් කරලා දෙනු කියලා මම ඇහුවා. එතුමාට මෙතන ඇවිල්ලා උත්තර දෙන්න විදියක් නැහැ. එතුමා කිව්වා කිසිම වෙලාවක මම එහෙම දෙයක් කිව්වේ නැහැ. හැබැයි මාධ්‍ය තුල අපි කවුරුත් දන්නවනේ. අපි කවුරුත් දන්නවා ඔබතුමා අපි සීලුම දෙනා ඕනම කෙනෙක් මේ මාධ්‍ය හරහා අපි කියන කාරණේ කපලා කොටලා සංස්කරණය කළා භාවිත කරන ස්වරූපي අපි දැකලා තියෙනවා. ඉතින් එතුමා කිව්වා එතුමා එකට ඒ සම්බන්ධයෙන් මුද්‍රිත ප්‍රකාශයක්ම ලබා දෙන්න මේක මාසන්තක ඉදිරියට මට එක සභාගත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සභාව සහ රටේ ජනතාව නොමග යවන්න එපා. අහිංසක මිනිස්සු යම් ආකාරයකට වැරදි ලෙස ඒ අදාළ ඖෂධ ක්‍රියාත්මක වෙලා ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාත්මක වෙලා එහෙම යම් ආකාරයේ සමහර අවස්ථාවල වෛද්‍යවරුන්ගේ හිඟකමට හෝ ඒවා වෛද්‍යවරුන්ගේ වැරද්දට හෝ ඒවා යම් ආකාරයේ අසරණ අහිංසක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. අපි ඒකන බල්ලා වගේ කියන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඒ අවශ්‍යතාවයන් අපි ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඔබතුමාට කරුණු දක්වන්න ඔබතුමා කතා කළ ඉවරයි. මම බාධා කරන්න එපා. ඔබතුමාගේ කතාවට බාධා කරේ නැහැ. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා අපි මේක සාධන ලෙස ඉස්සරහට අරයියා. විශේෂයෙන්ම මේ අපි කවුරුත් දන්නවා මේ කියන தত্ত্বය තුල මේ පහුගිය කාලේ පුරාවටම වෙලා තියෙන தত্ত্বය තුල ඔබතුමා දන්න ඔබතුමා සභාපතිතුමනි මේ රටේ ඔබතුමාගේ ඊළඟ කතිකයට දින සභාගත කරන්න මට වාදා කරන්න එපා. ඔබතුමාට කතා කරන්න බෑ. there is no right. you have already suggested the suggestion. you give it your fellow
මොකද කාර්යමණ්ඩලම පොයින්ට් එක
ගරු සභාපතිතුමනි මෙතුමා කියනවා දැන් කිසිම මේ සභාගත කරනවා බියුපි වැකේන් එක ප්‍රොපෝෆෝල් එක ප්‍රෙඩ්නිසිලෝන් එක ක්වොලිටි ෆේල් වෙලා ඒ වගේම වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එක හරහා මෙහෙට ගෙනල්ලා ලියාපදිංචි නොකරපු මේ 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 ඖෂධ මේ රටේ අහිංසක රෝගී මරණයට පත්
ඔබතුමා කරුණා කළා ඔබතුමාලා ඔය
මම කියන්නේ
මේ මේ කියන මේ කියන සාකච්ඡාවට මේ කියන විවාදෙට විපක්ෂේ සූදානම් නැහැ. අඩුම තරමේ මේක ගෙනාවු ගෙනාවත් ඒක ටේබල් කළා නැහැ මුල් අවස්ථාවේ. මම මේ කියන්නේ ඒකයි. ඇයි දැන් එතුමා කතාවෙන් පස්සේ ටේබල් කරන්නේ? මම කියන්නේ මේ පැහැදිලිව මේ ජනතාවගේ මුදල් මේක ඔබතුමා කළ යුත්තේ ඔබතුමාගේ විපක්ෂයේ අනිත්‍යකුත් අය දැනුවත් කරන්න. ඒක ඔබතුමා මේ කියන ඔබතුමාලාගේ මතේ ඔබතුමාලා කියන. ඒ නිසා කරුණාකරලා බාධා කරන්න එපා. ඔබතුමා දැන් කතා කරලා තිබරේ මම මගේ
අදහස්. ඔව්
ගරු සභාපතිතුමනි ඒ නිසා අපිට කරන්න ඕන විශාල කාරණා ගණනාවක් තියෙනවා. මේක එක පැත්තකින් අපිට වැරද්ද වුණේ මේ රජයේ රෝහල් වලට පහුගිය කාලේ ලබා දෙලා තිබ්බ පරිගණක පද්ධතිය තුල බෙහෙත් අඩු වැඩි වීම සඳහා යථාවත් කිරීම සිද්ධ වුණේ නැහැ. හැබැයි දැන් සිද්ධ වෙනවා. එතකොට බෙහෙත් වල ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඒ ගැටලුව ඇති වුණා. ඒ අනුව බැලුවාම දැන් අද වෙනකොට දැන් බොහොම අමාරුවෙන් මේ මුදල් ලැබුව මේ බෙහෙත් ටික ගේනවා. ඒ නිසා තමයි මේ හදිසි මිලදී ගැනීම කරන්නේ. එතකොට ගැටලුවක් තියෙනවා. හැබැයි මේ ගැටලු අපි විනාශ කරගන්න ඕනේ. NMRA කියන ආයතනයේ යම් ගැටලු තියෙනවා. ඒ පරණ ඇක්ට් එකෙන් එක්ක කරන්න ඕනේ. මොකද NMRA ගේ ඇක්ට් එක ගෙනාවට පස්සේ ඒ ඇක්ට් එකේ කළ යුතු කාරණා තවම 100%ක් සම්පූර්ණ කරලා නැහැ. ඉතින් මේව ගැටලු ගණනාවක් තියෙනවා. සමහර වෙලාවට අපි දන්නේ රටේ කොච්චර බෙහෙත් අඩුද කියලා. එහෙම බෙහෙත් අඩුව අපි දැනගන්න විදියක් නැහැ. මේ පද්ධතියට මේ අදාළ බෙහෙත් අඩු වීම අදාළ වෛද්‍යරු ඇතුළත් කරගෙන නැද්ද? නමුත් දැන් කරනවා පහුගිය කාලේ කරුණ නැහැ. ඒක අපි පහුගිය කෝප් එකේ හොයාගත්තා. ඉතින් ඒ නිසා මේ කියන කාරණා බැලුවම දැන් දිගින් දිගටම මේ සල්ලි ලැබෙනවා නම් මං හිතනවා ගරු සෞඛ්‍ය මාත්තුමාට ගරු ජනාධිපතිතුමා වැඩිපුර මුදල් ටිකකුත් දෙයි. එතකොට මේ අදාළ බෙහෙත් ලබා දෙන අය බෙහෙත් ලබා දීම සිද්ධ කරයි. ගරු සභාපතිතුමනි මම මේක අවස්ථාවක් කරනවා මේ channel 4 ආයතනයේ සිද්ධියත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. ගරු සභාපතිතුමනි හැමදාම එක්සත් ජාතික මානවින් මං කවුන්සිලේ තිනකොට මේ අය මොනවා හරි කාරණයක් කියනවා. මම සැක කරනවා. පහුගිය අවුරුද්ද ඔබට මතක ඇති අර අපේ දමිල සහෝදර සැකරුවන් පිරිසක් එනවා ත්‍රස්තවාදී ක්‍රියාවලිය තුල අවුරුදු ගානක් තිස්සේ. ඒ වෙලාවේ ගරු අමාත්‍යතුමා කියලා යම් සිද්ධියක් ඇති වුණා කියලා ඒක කරෙත් මේ කියන මානවික කවුන්සිලිය තියෙන අද්දරමයි. දැන් අද වෙනකොට මම අමතක කරච්ච කාරණා අර ෆයර් නෝ ෆයර් සෝන් ඔය කියන වීඩියෝ පටවලට අමතරව අනිත් කාර්ය තමයි මම මතු කරේ. අපේ අමාත්‍යතුමා ගිහිල්ලා යම්මා කරේ ගැටලුවක් ඇති වුණා. මට විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමා මේ මේ කියන කාර්ය කියලා අවසන් කරනවා. එතකොට එහෙම බැලුවම මේක පැහැදිලි කුමන්ත්‍රණයක්. දැන් ඊළඟ කාර්ය තමයි ඊටම ලස්සනම කාරණේ තමයි මම මේ කියන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළු මේ සියලුම කණ්ඩායම් උත්සාහ කරනවා මේ අපි බහුගිය කාලේ බලය ගත්ත පාසුකු ප්‍රහාරය ඇති කරලා කියලා. පැහැදිලිව කියන්න ඕනේ. දැන් එහෙම කරලා එහෙම කියනවනම් අවසන් කරනවා. අවසන් කරනවා. එහෙම කියනවනම් සභාපතිතුමා ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණ තියෙන්නේ රාජපක්ෂලාතේ. මොකද හේතුව? ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහීම් නම් කරලා ටිල්වින් සිල්වා කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කුමන්ත්‍රණය එක්ක. එතකොට කරුණා එතන පැහැදිලි රාජපක්ෂලා දැන් ජේවිපී ගත අල්ල ඉවරයි. ඒ නිසා මේ වගේ බොරු කතා වැරදි කතා කියලා මේ සමාජයේ බෙදලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියන කාරණය පැහැදිලිව අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරන මේ විපක්ෂයෙන් ඉල්ලීමක් කරලා බොහොම ස්තුතියි.
Thank you. ඔව්
අර පෙට්ටියේ ඉන්න මහත්තයා කිව්වයි කියලා එතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. අපි රූපවාහිනියේ දැක්කනේ. එතුමා කියනවා මේ බාල බෙහෙත් ගෙනාවේ කියන එක. ඉතින් එතුමා කියන්නේ පට්ටබල් අමුණික බොරුවක් නේ. ඉතින් මේ වගේ බොරු මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියන්න එපා. මොකද අපිට කේන්ති යනවා. අර මහත්තයා කියන කතන්දරේ බොරුව මන් දන්නේ නැහැ මහත්තයා කිව්වද නැද්ද කියලා. මහත්තයෝ බොරු කියන්න එපා. මහත්තයා ඇවිල්ලා කිව්වා මේ ගිනාවේ බාල බෙහෙත් කියලා ඔබතුමාගේ රූපෙන්ම කිව්වා කතානින්ම කිව්වා. කරුණාකරලා ඔයගේ පට්ටබල් බොරු මේ පාර්ලිමේන්තුව අපිව නොමග යවන්න එපා කියලා මම කියනවා.
සතේ